Order, please. Abhinava Mantringe Patitnyao Divrundima Parliament Mantri Garu Ihala Madagama Gamagi Piyasena Mattuma.
ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ප්‍රස්තාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍ය ආකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටතදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්යයක් වීම හෝ දේශනා කිරීම නොකරන බවටද
ගෞරව බහුමාන බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. හොඳයි ගරු මන්ත්‍රීතුමනි Order, please. Karnakala Vadi Venda. කථානායකතුමා විසින් නෙපලේකාන්ති පිළිගැන්වීම එක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 41 A6 ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ දෙවැනි කාර්තුව එනම් 1/4/2017 සිට 30/6/2017 සහ තෙවන කාර්තුව 1/7/2017 සිට 30/9/2017 සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 A6 ව්‍යවස්ථා ප්‍රකාරව 2017 වර්ෂයේ පළමු කාර්තුව 1/1/2017 සිට 31/3/2017 දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සමාසහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි 2016 වර්ෂයේ සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කම්කරු වෘත්තීය සමිති සමස්තා සබරගමු සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2015 වර්ෂයේ සඳහා මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සොදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි 2016 වර්ෂයේ සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වර්තාව හා වාර්ෂික ගිණුම මම ඉදිරිපත් කරමි. එම වර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා සීමා සහිත මිල්කෝ සමාගමේ වාර්ෂික වර්තාව මම ඉදිරිපත් කරමි. එම වර්තාව තිරසර සංවර්ධන හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු ඇමතිතුමා,
ගරු කතානායකතුමනි, 2013 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වර්තාව මම ඉදිරිපත් කරමි. එම වර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම, ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. මානන්ද කුමාරසිරි මැතිතුමා විසින් පිළිගැන්වීම.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2012, 2010 ශ්‍රී ලංකා අපනායන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව ගෞරවනීය ඉදිරිපත් කරමු.
පෙස්සම් පිළිගැන්වීම ගරු ලකි ජයවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගෙලුවේ පෙතියාකොඩ අංක 88 දරන ස්ථානයේ පදිංචි ඒ එල් එම් ජවපර මාතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නුමි.
ගරු බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු කතානායකතුමනි, කොළඹ අට බොරැල්ල ලෙස්ලි රණගල මාවත ජාතික මහල් නිවාස අංක 330 ඇලයිරක් එල් ඇලයිරක් 0.3 දරන ස්ථානයේ පදිංචි ඊ කේ ඩී දුමින්ද මහතාගෙන් ලැබුණු පෙස්සමත්ද, කුරුවිට දෙල්ගමුව ජවන අංක 30 දරන ස්ථානයේ පදිංචි ආර්ය චමින්ද මහතාගෙන් ලැබුණු පෙස්සමත්ද වශයෙන් පෙස්සම් දෙකක් පිළිගන්නුමි.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි, මම ප්‍රශ්න අහනවා.
කතානායකතුමනි, සතියක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ස්වදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇසීමට නැත. ගරු බන්දුල ගුණවාදන මැතිතුමා, ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමතිතුමාගෙන් ඇසීමට නැත. ගරු තමින්ද විජේසිරි මැතිතුමා, ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
එතුමාගේ ප්‍රශ්නයේ ආයක රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 28,059 වන අතර වෙනත් පුද්ගලයන් සඳහා නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කරනු මැත. අදෙක ඔවුන් සේවය කරන ආයතන පහත් සඳහන් වගුවේ දැක්වේ. වගුව කියවන්න ඕනේද? සභාගත කරන්න. 3 පහත් සඳහන් වගුවේ අදාළ ආයතන විසින් මණ්ඩලයට 2016 වර්ෂයට අදාළව ගෙවා ඇති මුදල ආයතන වශයෙන් වෙන්වෙන වශයෙන් තියෙනවා. ඒකත් මම සභාගත කරනවා. විශාල වගුවක්. නිදහස් ගමන් පත් නිකුත් කරන ලබන ඉහත ආයතන සඳහා මුදල් අයකුන් ලබන්නේ වාර්ෂිකව බිල්පත් ඉදිරිපත් කිරීමෙන් බැවින් ප්‍රථම වාර්ෂික අයකුන් ලබන මුදල සඳහන් කරන අතර ඔබගේ පහත සඳහා මාසිකව ඒ සඳහන් කරන ඒ වගුවේ තියෙනවා. 4 නැත. එසේ වුවද නව ප්‍රවේශ පත්‍රයේ අන්තර්ම ඔස්සේ මේ මුදල ඩිපෝ සඳහා ඍජුවම ලබා දීමට ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරමින් පවතී. දැනට නිදහස් ගමන් බලපත්‍ර භාවිතා කරන මාර්ගවලට අදාළව බස් රථ ධාවනයට යොදවා ඇති ඩිපෝවලට එම මුදල ඍජුවම ලබා දීමක් සිදු නොකළද ඊට වඩා මූල්‍යමය ප්‍රතිපාදන ඩිපෝවලට ලැබෙන පරිදි ප්‍රධාන කාර්යාලය විසින් සියලුම ප්‍රාදේශීය කාර්යාලවලට සහ ඩිපෝවන් වෙත රියදුරු පුහුණු පාසල් ප්‍රාදේශීය වැඩපොළ වෙත පද පහක් දක්වා ඇති පරිදි ගෙවනු ලැබේ. එක් සේවකයන්ගේ වැටුමෙන් කොටසක් වන රුපියල් 16,200 මුදලක් ගෙවීම සඳහාත්, සියලු සේවකයන්ගේ වාර්ෂික ප්‍රසාද දීමනා මුදල් ගෙවීම සඳහාත්, සියලු සේවකින්ගේ අර්ථසාධක අර මුදල් ගෙවීම සඳහාත්, වෙනත් අත්‍යවශ්‍ය ගෙවීම කිරීම සඳහා යනාදී වශයෙන් විශේෂය මුදල් ප්‍රතිපාදන කරනු ලබයි. 5 ශ්‍රී ලංකම් බස් රථ ධාවනය හැසිරීමටත් බස් රථ නවතා තැබීමටත් සේවකයන්ට අදාළ ගැටලු විසඳුම් ලබා දීමටත් විවිධ විධිමත් ක්‍රමවේද අනුගමනය කරනු ලබන ආයතනයකි. එම එබැවින් බස් රථ ධාවන කාල සටහන් පදාම කරගෙන බස් රථ මෙහෙයවීමටද කම්කරු නීති හා ව්‍යවස්ථා පදනම් කරගෙන සේවකයන් බස් රථවල සේවය යෙදවීමටද සේවකයන්ගේ ගැටලුවලට පිළියම් යෙදීමෙන් ධාවන පිළිවෙත් 12ක් හා පාලන පිළිවෙත් 21ක්ද විධිමත් චක්‍රලේඛ නිත්‍ය නියෝගද පදනම් කරගන්නා බැවින් සේවකයන්ට මතුවන ගැටලු විධිමත්ව කළමනාකරණය කිරීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පරිපාලනයේ සෘජුව මැදිවත්වයේ කියාගනු ලබයි. 6 ඔව්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක ගැටළු වලට අදාළව ඉහතින්ද දක්වා ඇති පරිදි පූර්ණ වශයෙන් පරිපාලන දායකත්වය මැදිහත් වීම ඍජුවම ලබා දෙමි. තවද පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික ව්‍යවස්ථාකීන් මෙම ගැටළු විසඳීමේදී අපගේ සේවය ඍජුව ලබා නොගත්තද පළාත්පද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල අධ්‍යක්ෂක මණ්ඩල සමාජික වශයෙන් ශ්‍රී ලංකා ලංකා ගමනාගමන නිලධාර මහතෙකු සහභාගී වීමෙන් ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දුන් ලබයි. ආ අදාළ නොවේ.
සිතාන්තේන ගරු ඇමතුමාට පිළිතුරු ලබා දීම නෙමෙයි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි. දැන් අපි කතා කරනවා ස්මාර්ට්කරණය පිළිබඳව. ගරු ඇමතුමනි, ඇත්තටම මේ නිදහස් බස් ගමන් පත්‍ර ලබා දෙන එක ක්‍රමවේදය ඔතුමා කියනවා ඇත්තටම ඒ කටයුතු විධිමත් කරන්න සහ ක්‍රමවත් කරන්න වගේම ඉක්මන් කරන්න වැඩපිළිවෙලක් හදනවායි කියලා. ඒක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. මොකද අපි දන්නවා රාජසේවකයන් මේක ලැබෙනකොට ඉතාමත්ම හයියක් ශක්තියක් තමයි අමාත්‍යාංශය යටතේ දෙන්නේ. හැබැයි මේ සියලු දේවල් පහසුකම් ටික ලබා දීලා අපි බස් ධාවනය තුළ තමයි මේ සේවාව සපයන් හදන්නේ. එමතුමනි, අපිට ආරංචියක් තියෙනවා එමතුමා හැටියට, අමාත්‍යාංශය එමතුමා හැටියට IOC ආයතනයෙන් තමයි ළඟමටත් ඩීසල් ලබා ගැනීම කටයුතු කරන්න කියලා. ඉතින් පහුගිය දිනේදී තිබුණා ඒ ආයතනයේත් එක්ක තිබුණු ආයතනයේ තිබුණු වැඩපිළිවෙලක් එක්ක බාල තෙල් ගෙනපු නිසා නොලැබීමත් එක්ක රට පුරාම තිබුණු ඒ තෙල් අර්බුදය. අපි මේ සේවා සපයන්න සියල්ල හදනකොට CDB එකත් ඒ තෙල් IOC එකකින් ලබාගෙන මෙවැනි වෝදයකට ලක්ුණොත් එයින් මුදවා ගැනීම සඳහා එහෙම නැත්නම් වෙනත් විකල්ප වැඩසටහනක් තියෙනවද, වෙනත් ආයතන වලින් තෙල් ලබාගෙන හරි මේ බස් රථ ටික ධාවනය කරන්න පුළුවන් හයිය ශක්තිය හදාගත්ත වැඩපිළිවෙලක්?
මන්ත්‍රීවරුනේ, මේ ප්‍රශ්නයට අදාළ ප්‍රශ්නය අතුරු ප්‍රශ්නයක් නොවුණත් මම ඒකට උත්තර දෙන්න ඕනේ. විශේෂයෙන්ම IOC ඉන්ධන පිරුම් වලින් පමණක් නොව අනිත් ඒවානුත් ගන්න පුළුවන්. පසුගිය රජය වගේ නෙමෙයි මේ රජය. මේ ඊයේ පෙරේදා ඉන්ධන අර්බුදයේ අවස්ථාවේදීත් පසුගිය රජය බාලතෙල් ලංකාවට ගෙනල්ලා ඒවා බෙදා හැරියා. නමුත් අපේ බාලතෙල් ලංකාවට ගෙනල්ලා බෙදා හරින්නේ නැහැ. ඒක නිසා තමයි මේ ඉන්ධන ප්‍රශ්නේත් මතුවේ. ඒ නැව ආපහු පිටත් ගන්න තීන්දු කළා. ඒ නිසා නැවත ඒ බාලතෙල් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි මේ අවස්ථාවේදීත් විශේෂයෙන්ම කන්ති තෙල් නීතිගත් සංස්ථාවට අපේ ගරු සභාපතිතුමා කතා කරලා ඉල්ලීමක් කළා අපිට විශේෂයෙන් තෙල් ලබා දෙන්න කියලා. ඩීසල් හැඟයක් තිබුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි ඒවත් සඳහා ක්‍රමවේද සකස් කරලා තියෙනවා. විශේෂ වැඩපිළිවෙලක්. ඒ වගේම මෙවර අයවැයෙන් මුදල් ඇමතුමා ඊයේ ප්‍රකාශ කළා විදුලි බස් රථ ගෙන්වීම සඳහා විශේෂ ලංකා ගමනාගමන මණ්ඩලයට විදුලි බස් රථ 50ක් ගේන්න මිලියන් 500ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම විදුලි බස් රථ ගේන එක්කෙනෙකුට ණය වලින් 90%ක් රජය ලබා දෙන්නත් 10%යි ඒ පුද්ගලයා දරන්න ඕනේ. ඒ සඳහාත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේදී මේ ප්‍රශ්න ක්‍රමක්‍රමයෙන් විසඳීවලට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉන්ධන පිළිබඳ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ බාල ඉන්ධන පිළිබඳ. මොකද ඒවා අපි ලංකාවට ආයේ ගේන්නේ නැති නිසා.
ඔගරමතුනේ, ඔකද විශේෂයෙන්ම අපි අනු නියෝජන කර මන්ත්‍රවරු හැටියට අපි මේ පිළිබඳව අවධානය යොමු කිරීම තමයි ප්‍රශ්නේ ඇහුවේ. මොකද අපි මේ සියලු සේවල් සපයනකොට ලැබෙන්නේ නැති නිසා. ඒ වගේම ගරු ඇමතුමනි, අතර මේ 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 ළඟමේ වැඩ කරන කාර්ය මණ්ඩලයේ ශාලා අර්බුදයක තියෙනවා. විශේෂයෙන්ම අපේ පළාතේ සේවය කරන, අපේ පළාතේ එහෙම නැත්නම් පදිංචිලා ඉන්න බොහෝ කාර්ය මණ්ඩල දිවයිනේ විවිධ ප්‍රදේශවල දාන එක හොඳයි. හැබැයි තවත් කාර්යක්ෂම කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ ගම්වල තියෙන දුෂ්කර සේවයේ යෙදෙන සමහර පුද්ගලෝ පිටස්තර ගම් ප්‍රදේශ වලින් තමයි අනුයුක්ත කරලා තියෙන්නේ. නමුත් අපේ ප්‍රදේශයේ ඉන්න ළඟමේ වැඩ කරන කණ්ඩායම තවත් ප්‍රදේශවල ඉන්නවා. ඒ නිසා ඔබතුමාලා අමාත්‍යාංශයේ වැඩපිළිවෙළක් ගන්න බැරිද? ඒ හඳුනාගත්ත ප්‍රදේශයේ තුළ ජීවත් වෙන කණ්ඩායම යොදවන්න. එතකොට මම හිතනවා කලින් කියපු ඒ කාරණේ මගහරවා ගන්න පුළුවන් වැඩපිළිවෙළක් හදාගන්න පුළුවන් කාර්යක්ෂම යන්න. එසේ වැඩසටහනක් කරන්න සූදානම් ඉන්නොත්
අදත් ඒක ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අවුරුදු 5කට වඩා වැඩි කාලයක් පිට ප්‍රදේශවල සේවය කරන නිලධාරීන්ගේ අපි දැන් සියලුම දත්ත සකස් කරලා තියෙනවා. ඔබතුමාටත් එහෙම තියෙනවා නම් අපිට ලැබෙන සලස්සන්න. දැන් පළවෙනි වතාවට අසර 5කට වඩා වැඩි අය අපි ඒ තමන්ගේ ගම් ප්‍රදේශවලට මාරුවීම් ලබා දෙන්න දැන් වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. ඉන්පසු ඒක ක්‍රමයෙන් අවුරුදු 4 අවුරුදු 3 දක්වා අපි අඩු කරනවා. අවුරුදු 3ට වැඩි පහළට අඩු කරන්න. හැබැයි දැන් ඊට පස්සේ අපි ලංකා ගමනාගමනලේ සේවයෙන් බඳවා ගනිද්දී ඒ ප්‍රදේශයේ සේවකයන් පමණක් ඒ පාදේශක සඳහා බඳවා ගන්න තීන්දුව කරලා තියෙනවා. ඉදිරියට කොන්ත්‍රාත් පදනම මත රියදුරු කොන්ත්‍රාත්තරව බඳවා ගැනීමේදී ක්‍රියාත්මක කරනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ මින්පසුව කාර්යාල සඳහා සේවකයන් බඳවා ගන්නේ නැහැ. මොකද සේවක අතිරික්තියක් තියෙන නිසා. විශේෂයෙන්ම ඒක ඔබතුමා කියන ප්‍රශ්නයට දැනටමත් පිළිතුර සපයමින් තියෙනවා. වැඩි කල් යන ඉස්සෙල්ලා සියලුම සේවකයන් වසර 5කට වඩා සිටින සේ තමන්ගේ ගම්වල සේවකයන් අපි සලස්වනවා.
හොඳයි බොහොම ස්තුතියි කරු උදේ ප්‍රභාත් ගමන් පිළම ඇතතුමා. තරු අග්‍රාම ඇතතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
මම ආනවා ගරු කතානායකතුමනි.
ගරු ගමන්පිල මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තර මේ විදියටයි. 2009 ආයක පොත් වටිනාකමට 90 රුපියල් මිලියන 1,516,000,000 රුපියල් මිලියන 1,516,262. Yeah. Wait a minute. Total, so it has to be 1,516,265,000,000. දැන් 2016 වසරේ ගෙවිය යුතු බරතැබු සාමාන්‍ය පොලි අනුපාත කොහොමද? දේශීය කෙටිකාලීන ණය උපකරණයක් වන භාණ්ඩාකාර බිල්පත් ට්‍රෙෂරි බිල්ස් නිකුත් කිරීම මගින් 2016 වසර තුළදී ලබාගත් ණය ගෙවිය යුතු බරතැබු සාමාන්‍ය පොලිය 9.99යි. ඊළඟට දිගු කාලීන ට්‍රෙෂරි බොන්ඩ්ස් 13.58යි. ඊළඟට එක්සත් ජාතික ඩොලර් වලින් එක්සත් ජනපද ඩොලර් වලින් නාමනය කරන අද දේශීය මධ්‍යකාලීන ණය that is US dollar denominated sovereign bonds international sovereign bonds බරතැබු සාමාන්‍ය පොලිය 5.13යි. ඊළඟට ඇමරිකන් ඩොලර් වලින් නාමනය කරන අද විදේශ මධ්‍යකාලීන ණය උපකරණ ඒ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර මං කලින් කිව්ව එක ඒක සවරින් බොන්ඩ් නෙවෙයි මන්ත්‍රීතුමා, ඒක මේ ශ්‍රී ලංකා ඩිවලොප්මන්ට් බොන්ඩ් US ඩොලර් ඩිනොමිනේටඩ් SL ඩිවලොප්මන්ට් බොන්ඩ්. දැන් කියන්නේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්. EUI 6.47යි. ඊළඟට ඇමරිකන් ඩොලර් වලින් නාමනය කරන අත දේශීය මධ්‍යකාලීන ණය උපකරණයක් වන විදේශීය ව්‍යවහාර මුදල් බැංකුව එක FCBU Foreign Currency Banking Units EUI බරතැබු සාමාන්‍ය පොලි අනුපාතයේ 3.95යි. ඊළඟට A3 14.15ට සාපේක්ෂව 16 බරතැබු සාමාන්‍ය පොලි අනුපාතයේ කොමනාගෙන වෙනස් වී තිබේද? බිල්පත් සඳහා බරතැබු සාමාන්‍ය පොලි අනුපාතයේ 14 වසරේ සාපේක්ෂව 16 වසරේ 2.7කින් සහ 15ට සාපේක්ෂව 2.7කින් වැඩි විය. ඊළඟට භාණ්ඩාකාර බැඳුම් කර සඳහා 14 සාපේක්ෂව 3.35කින් 15ට සාපේක්ෂව 3.31කින් සංවර්ධන බැඳුම් කර සාමාන්‍ය පොලි අනුපාතයට සාපේක්ෂව 14ට සාපේක්ෂව 16.37කින් සහ 15ට සාපේක්ෂව 1.21කින් ස්වෛරී බැඳුම් කර 14ට සාපේක්ෂව 16.76කින් 15ට සාපේක්ෂව 0.17කින් අඩු වෙලා තියෙනවා. ඊළඟට FCBU එක 14ට සාපේක්ෂව 16.38කින් 15ට සාපේක්ෂව 0.54කින් අඩු වෙලා තියෙනවා. එච්චරයි.
මගේ ප්‍රශ්නේ ගරු අමාත්‍යතුමනි, පසුගිය ආණ්ඩුව සමයේ ගිනි පොලියට ණය ගන්නවා කියලා චෝදනා කරපු තමුන්නාන්සලා රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසු ඊටත් වඩා වැඩි පොලියකට ණය ලබා ගත්ත බව නේද මේ සංඛ්‍යාලේඛන හෙළිදරව් කරන්නේ?
නෑ, ඒක නෙමෙයි හෙළිදරව් කරන්නේ. මොකද ඔබතුමා අහලා තියෙන්නේ 14ට සාපේක්ෂව පමණයි. අතවසයෙන්ම ඔබතුමා හොඳටම දන්නවා ලෝකයේ පොලි අනුපාතයේ මහ විශාල වෙනසක් සිද්ධ වුණා. ඇමරිකාවේ තිබුණා අපි කියනවා ඊසි මනී කියලා, ක්වොන්ටිටිස් ඊසිං ක්වොන්ටිටේටිව් ඊසිං කියලා. එතකොට ඔබතුමාට මතක ඇති ජපානය වගේ රටවල්වල
ඔබතුමා ලෝකෙ ගැන හොඳට දන්න නිසා මම මේ කියන්නේ ඍණ පොලියකුත් තිබුණා. ඒවා වෙනස් වුණා. ජනට් යලන්ගේ මූල ප්‍රතිපත්තියත් අනුව මේවා වෙනස් වුණා. ඒතර ලෝකේ පුරාම පොලි අනුපාත ඉහළ යන බව ඔබතුමා දන්නවා. එතකොට ඒකත් එක්ක තමයි ලංකාව පොඩි රටක් හැටියට අපි ලෝකයේ තියෙන පොලි අනුපාතයට වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඔබතුමාටම මතක ඇති 2000 මහිතන්නේ 12 11 විතර ඔබතුමාගේ ඒ පක්ෂයේ රජයේ ඉන්න කාලේ 9.9% US ඩොලර් ණය ගත්තා. හරි? ඉතින් එහෙම ණය මේ අවස්ථාවේ අරගෙන නැහැ. නමුත් ලෝකයේ මේ පොලි අනුපාතයත් සමග යම්කිසි ඉහළයාමක් ගිහිලා තියෙන බව පිළිගන්න.
දැන් දෙවෙනි ප්‍රශ්නේ ගරුක මම පිළිමන්තිතුමා.
ගරු අමාත්‍යතුමනි, මට අහන්න ඕනි ප්‍රශ්නේ තමයි වාසුදේව නානක්කරතුමා පැත්තකින් ඉඳන් ඇහුවේ. බැඳුම් කර වංචාව හරහා ශ්‍රී ලංකා රජය ණය ලබා ගැනීමේ පොලි අනුපාතයන් ඉහළ යෑමත් මෙසේ රාජ්‍ය ණයවල පිරිවැය නැත්නම් පොලි අනුපාතය සාමාන්‍ය බර තැබූ පොලි අනුපාතය 2014ට සාපේක්ෂව 2015 සහ 2016 ඉහළ යෑමට බලපා ඇති බව ඔබතුමා පිළිගන්නේද?
අපේ රටේ පොලි අනුපාතය ඉහළ පහළ යන්න මූලික ෆන්ඩමෙන්ටල් කෝසස් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අරගෙන බැලුවොත් ඊයේ මහින්ද රාජපක්ෂ කාලේදී ගත්ත ණය ගෙවන්න අපිට ණය ගෙවීමේ බද්දක් පවා 120ක රුපියල් 1000ක දාලා බැංකු වලින් ඒක ලබා ගන්න වෙලා තියෙනවා. ඒ මොකද ඒ ණය එතනට මම ප්‍රශ්නේ මගහැරලා යන්නේ නැහැ. පොඩයි ඉන්න. හරි. එතකොට ඒ ණය 120ක් 1000කට ගහන්න වෙලා තියෙන මේ මැදමූලන බද්ද
ඒ පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න ගන්නවා කරලා ඊට පස්සේ
ගෙවන්න තියෙන ණය අතිශයින් වැඩි. හරි. එතකොට අපිට මේ ණය ගෙවන්න ගස්වලින් කඩලා ණය ගෙවන්න බෑ. හරි. සල්ලි අච්චු ගහලා අපිට ණය ගෙවන්න බෑ. ඉතින් ඒ නිසා මේ ණය ගෙවන්න අපිට යම්කිසි ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක තමයි ඔබතුමා අහන මේ බැඳුම් කර ප්‍රශ්නේ ගැන අද රටේ මේ පිළිබඳව ලොකු සංවාදයක් සාකච්ඡාවක් තියෙනවා. අපි පත්‍රවල කියවනවා. කිසි කෙනෙක් වැරද්දක් කරලා තියෙනවා නම් ඒ කට්ටිය අල්ලලා අතුරට දාලා යතුරු විසි කරන්න ඕනේ. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ අහන ප්‍රශ්නේ මේකයි අපේ ණය පොලියේ අනුපාතයේ ඍජු සම්බන්ධය මොකක්ද කියන එක පිළිබඳව ඒක නොකුත් අර්ථකථන තියෙනවා. එතකොට එක හේතුවක් නිසා පොලි අනුපාතයේ යම්කිසි ප්‍රමාණයකට ඉහළ ගියා කියන කිසි කෙනෙක්ට හැකියාවක් නැහැ. ආර්ථික විද්‍යානුකූලව දේශපාලනානුකූලව නම් ඕන දෙයක් කියන්න පුළුවන්. දේශපාලනිකයොන්ට කියන්න පුළුවන්. නමුත් අපි දේශපාලනයෙන් එහාට ගිහිල්ලා මෙතන මම දේශපාලනේ නෙමෙයි කතා කරන්නේ. මේක තාර්කික මේ පොයින්ට් එකක් මම ඉදිරිපත් කරන්න. එතකොට අපි දන්නවා yield curve කියලා එකක් තියෙනවා. ඒ yield curve එක සමහර වෙලට upward sloping වෙනවා. එහෙම නැත්නම් downward sloping වෙනවා. ඔයා දන්නවා yield curve එක සමහර වෙලාවට ඉහළ යනවා. yield curve එක සමහර වෙලාවට පල්ලෙහාට එනවා. ඉතින් මේ නිසා මේ සියලු දේ බලපානවා. අයවැය හිඟේ කොච්චර ලොකුද කියන එක බලපානවා පොලි අනුපාතය අපි සකස් කරනකොට. එතකොට මේ පොලි අනුපාතය තීරණය වෙන්නේ වෙනද පොලේ නම් මේ සියලු සාධක. ඉන්ට්‍රස්ට් රේට් ඉස් අ ෆන්ක්ෂන් ඔෆ් මෙනි තින්ග්ස් ඔනරබල් MP.
හොඳයි. පිළිතුරු දෙල ඉවරද ගරුම ඇමතිතුමා? අපිට පිළිතුරු ඉවරද? හොඳයි. බොහොම ස්තුතියි ගරු වාසුදේව නානායකර මැතිතුමා. ගරු විදේශ රැකියා ඇමතිතුමේ ගැසීමට
මම අසමි.
මම උත්තර දෙමි. අයන්න එක ඔව්. නමුත් අමානුෂික වදහිංසා කියන කොටස මම ප්‍රතික්ෂේප කරනවා. ඇය ප්‍රතිකාර ගත්ත අවුරුද්දකට ආසන්න කාලයක්. දැනට මේ සම්බන්ධයෙන් ඉහි කෙරෙන සියරුම පරීක්ෂණ කටයුතු අවසන් කරලා ඇයගේ සුෂුම්නාවට වෙච්ච හානියක් නිසා මේ විපත සිද්ධ වුණා කියන එක ගැනත් ඇය විසින් සියදිවි නසා ගැනීමකට උත්සාහ කරන ලද අවස්ථාවක තුන්වැනි තට්ටුවෙන් පල්ලෙහාට ඇද වැටිලා මේ බරපතල තුවාලය ලැබුවා කියන එකත් වාර්තා කරලා තියෙනවා ඒගොල්ලොන්ගේ වෛද්‍ය වාර්තාව අනුව. අයන්න ආයන්න ඔව් එක ආයන්න ඔව් දෙක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ක්වේටි ලංකා තානාපති කාර්යාලය මැදිහත්ව සේවක මහත්මියගේ බාරකරුවන්ගේ ඉල්ලීම මත රුපියල් ලක්ෂ 6ක් පමණ මුදලක් වැය කොට 2016 12 27 වන දින ඇයව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී. කෙසේ නමුත් ඇය මෙරටදී ප්‍රතිකාර ලබාගත් අතරතුර 2017 5 4 වන දින අනුරාධපුර ශීක්ෂණ රෝහලේදී අවාසනාවන්ත ලෙස මිය යන ලදී. ශ්‍රී ලංකාවට ගෙන්වාගත් දින සිට මිය යන තෙක් ඇයට පහත සඳහන් සුබසාධන පහසුකම් හා වන්දි මුදල් කාර්යාංශයේ මගින් ලබා දීමට කටයුතු කර ඇත. ඇය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කොළඹ ජාතික රෝහලට කාර්යාංශයෙන් මගින් ඇතුළත් කරන ලදී. ඒ පවුලේ අයගේ ඉල්ලීම මත ඇයව කොළඹ ජාතික රෝහලේ සිට අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය සියලුම පහසුකම් ගිලන් රථ සියලු දේ ලබා දෙන ලදී. රුපියල් 15,000ක වටිනාකමින් යුත් ඖෂධ විශේෂිත ආහාර වර්ග හා ද්‍රව්‍ය ලබා දෙන ලදී. සුජානි රාජපක්ෂ මහත්මියගේ පහසුව සඳහා ගිලන් ඇඳක් හා වායු මෙට්ටයක් ලබා දීම සඳහා 1,23,800ක මුදලක් වැය කරන ලදී. ඇයගේ දරුවන් දෙදෙනාට අවශ්‍ය පොත්පත් ලබා දෙන ලදී. ඊට අමතරව වන්දි හිමිකම් යටතේ පූර්ණ ආබාධිත තත්ත්වය මත රක්ෂණ වන්දිය ලෙස 1,04,000ක මුදලක් ලබා දෙන ලදී.
ගරු මන්ත්‍රීතුමා,
ඔව් පළවෙනි ප්‍රශ්නය මේ කාන්තාව මේ විපතටපත් වූ කාන්තාව සම්බන්ධයෙන් ඔබතුමියගේ අමාත්‍යංශයෙන් ඉටු කර තියෙන යහපත් කටයුතු අපි කවුරුත් ඒ ගැන සතුටු වෙන අතර මෑගේ මේ තත්ත්වයට හේතු වූ සිද්ධිය ඇය විසින් සියදිවි නසා ගැනීමට තත්කිරීමක් නිසා සිදු වූවක් යැයි වෛද්‍ය වාර්තාවක සඳහන් වී තිබෙන බව ඔබතුමිය කිව්වා. වෛද්‍ය වාර්තාවකට එබඳු දෙයක් සඳහන් කිරීමට නොපුළුවන් බව ඔබතුමිය දන්නවා. නීතිඥවරියක් හැටියට වෛද්‍ය වාර්තාවට පුළුවන් කියන්න මේක තද ආයුධයකින් නැත් කැපෙන ආයුධයකින්ද තද මේ ආයුධයකින්ද මොට්ට ආයුධයකින් වැටීමෙන්ද වැටීමෙන්ද ආදී දේ කියන්න පුළුවන්. තල්ලු කර දැම්මද පැන්නද කියන එක කියන්න බෑනේ වෛද්‍ය වාර්තාවට. ඒකයි මං අහන එකම ප්‍රශ්නය.
ඒකද ප්‍රශ්නේ කරු
මම. ඒක පළවෙනි ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, මරණ පරීක්ෂණයක් කරනකොට තියෙන ශරීරයේ තියෙන ස්වභාවය අනුව තමයි පරීක්ෂණයේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. කරුණු අනාවරණය වෙලා තියෙන විදියට අපේ තානාපති කාර්යාලයත් මැදිහත් වෙලා කුවේට් රජයේ බලධාරීන් සමග සෞඛ්‍ය අංශයත් එක්ක කරන ලද පරීක්ෂණයෙන් පෙන්වා දීලා තියෙන්නේ ඇය තුන්වෙනි මහලෙන් බිමට පැනලා සුෂුම්නාව කැඩලා තියෙන කියලා. ඊට අමතරව කැපිලාද මොට ආයුධකින් පහර දීලාද ඒව කියන එක ගැන අනිවාර්යයෙන්ම කියනවා එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම්. නමුත් ඇයගේ සුෂුම්නාව බිඳී තියෙනවා නම් වෙලා තියෙන එකම සිද්ධියත් ඒකම නම් ඒක තමයි කියන්න වෙන්නේ.
හොඳයි. ඔව් දෙවෙනි ප්‍රශ්නේ කරු මන්ත්‍රීතුමා.
වෛද්‍ය වාර්තාවකට තල්ලු කළාද පැනනද කියන එක කියන්න බැරි බව ඔබතුමිය පිළිගන්නා නිසා මේ පිළිබඳව වෛද්‍ය වාර්තාවේ කරුණු වලට අවශේෂ කරුණු මත පමණක් මේ පිළිබඳව නිගමනයකට පැමිණීමට ඔබතුමිය එළඹුණත් එය මෙතෙන්දී එතරම්ම වැදගත් නොවන්නේ ඈට ලබා දෙන්නා වූ වන්දිය ඒ අනුව තීරණය නොවන නිසා. හේයින් මෑට ලබා දෙන වන්දිය මෑ වෙනුවෙන් ඉන්නා වූ යැපෙන්නන්ට අද ලබා දී තිබෙන ප්‍රමාණය මෑගේ මේ විපතට සමානුපාතිකව ප්‍රමාණවත්ද කියලා ඔබතුමිය නැවත සලකා බලන්නේද? දැන්ට ලබා දීලා තියෙන 104.
මට ඒ සම්බන්ධයෙන් මීට වැඩි යමක් කරන්න අපහසුයි ගරු කතානායකතුමනි. මොකද අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විධිවිධාන අනුව පූර්ණ ආබාධිත තත්ත්වයකට හෝ මරණයකට පත් වුනහම ගෙවන ප්‍රමාණය රක්ෂණයෙන් ගෙවන ප්‍රමාණය තමයි අපි ගෙවන්නේ. ඒ අනුව තමයි කටයුතු කරලා
තියෙන්නේ. හොඳයි. ගරු සල්මන් මැතිතුමා, ගරු අධිකරණ මැතිතුමගේ ඇසීමට නෑ ප්‍රශ්න දෙක ඔබතුමා ඇහුවා. ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කිරීමක්ද? පැහැදිලි කරන්න කැමති නම් පැහැදිලි කරන්න ඕ. ගරු ඇමතිතුමිය, අපිට අද කාලය සම්බන්ධිත වටිනාකමක් කියන්න පැහැදිලි කරන්න.
මේකේ වෙනසක් කළා, මේක වැඩි කිරීමක් කරන්න.
එහෙම මට මෙතන උත්තරයක් දෙන්න බෑ එතුමන්ට.
ඔබතුමා හොඳයි, බොහොම ස්තුතියි. ගරු සල්මන් මැතිතුමා, ගරු අධිකරණ ඇමතිතුමාගේ ඇසීමට. ගරු මරික්කා මැතිතුමා, ගරු මහානගර බස්නාහිර සංවර්ධන මැතිතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා. ගරු කථානායකතුමනි, ප්‍රශ්නය එක, මහානගර බස්නාහිර මහානගර සැලසුම අප අමාත්‍යංශය විසින් 2016 ජනවාරි මස අවසන් කරා. නමුත් අපි කලින් බලාපොරොත්තු වේ පරිදි ඒ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල අධිකාරිය මෙගපොලිස් ඔතොරිටි ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන මෙතෙක් සිදුවී නැහැ, ආයෝජන මෙතෙක් සිදුවී නැහැ. නමුත් අපි එයින් අදායිරෙක්පත් නොවේ. අපි විසින් ව්‍යාපෘති කාර්යාල 7ක් අපේ අමාත්‍යංශයේ පවත්වාගෙන යනවා. වෙනත් අමාත්‍යංශ අපේ අමාත්‍යංශයේ විවිධ ආයතන හරහා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබනවා. අපි 2017 තනන ලද ඒ 2016 ජනවාරි මාස අවසන් කරන ලද මහනගර සැලසුම යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා මහානගර සැලසුමක් නැහැ. සැලසුමට අදාළ වැඩසටහන් නැහැ. නමුත් ඒ අපේ බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යංශයේ යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ඉඩම් කොට කිරීමේ සංවර්ධන සංස්ථාව මගින් පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එක මහරගම බහුමහල් රටකාල සංවර්ධනය අධියර 1, 2 මහරගම බහුමහල් රටකාල සංවර්ධනය අධියර 2, 3 මහරගම බස් නැවතුම් පොළ භූමිය සංවර්ධනය, 4 මහරගම යෝජිත බස් නැවතුම් පොළ සංවර්ධන අධියර 2, නාවින ක්‍රීඩා පිටිය සංවර්ධන අධියර 1, කොට්ටාව බස් නැවතුම් පොළ භූමිය සංවර්ධනය, කොට්ටාව බස් නැවතුම් වාණිජ සංකීර්ණය, නාවින බස් නැවතුම් හා වාණිජ සංකීර්ණය, තලපත්පිටිය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හා වාණිජ හා නේවාසික සංකීර්ණය, මාකුඹුර අන්තර්හෝමාරුව පිවිසුම් මාර්ගය අධියර 1, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රේකී උද්‍යානය, මාකුඹුර නගර සංවර්ධනය ව්‍යාපෘති ඇතුළත් මාර්ග සංවර්ධනය, නාවින්න ක්‍රීඩා පිටියේ සංවර්ධනය අධියර 2, මහරගම බහුමහල් රථකාල සංවර්ධන අධියර 3, මාකුඹුර අන්තර්හෝමාලුව හා මාදිවල දකුණ ජල ප්‍රවාහන සැලැස්ම කියන ව්‍යාපෘති 16 ක්‍රියාත්මකයි. ඊළඟට දැන්ටමත් වැඩසටහන ආරම්භ කර ඇති ඒවා 1 මහරගම බහුමහල් රථකාල සංවර්ධනය 1, 2 මහරගම බහුමහල් රථකාල සංවර්ධනය අධියර 2, මහරගම බස් නැවතුම් පොළ භූමිය සංවර්ධනය, 4 මහරගම යෝජිත බස් නැවතුම් පොළ සංවර්ධනය අධියර 2, 5 නාවින්න ක්‍රීඩා පිටිය සංවර්ධනය අධියර 1, 6 කොට්ටාව බස් නැවතුම් පොළ භූමිය සංවර්ධනය, 7 මාකුඹුර අන්තර්හෝමාරුව පිවිසුම් මාර්ග අධියර 1, ඒ වගේම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රේකී උද්‍යානය ඉදිකිරීම, ඒ වගේම මාදිවල දකුණ ජල ප්‍රවාහන සැලැස්ම සහ තලපත් පිටිය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා වාණිජ හා නේවාසික සංකීර්ණය. මේවයින් ඒවා දැන් අපි ඇතැම් මේවා ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඇතැම් ඒවා කෙරෙනවා. නමුත් යෝජනාවලි දෙකකට, එනම් කොට්ටාව බස් නැවතුම් පොළේ වාණිජ සංවර්ධනය හා නාවින්න බස් නැවතුම් පොළේ වාණිජ සංවර්ධනයට අපි රාජ්‍ය හා පුජ්ජලික ආයෝජන මගින් යෝජනා කැඳෙව්වා. නමුත් නාවින්නට පමණයි ප්‍රතිචාරයක් ආවේ. ඒක අපි අගයලා තියෙනවා. කොට්ටාව වැඩසටහන අපේ අමාත්‍යංශයෙන් ලබන වසරේ ආරම්භ කරනවා. තලපත් පිටිය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා වාණිජ නේවාසික සංකීර්ණය සඳහා පුජ්ජලික ආයෝජකෙක් තෝරගෙන ඒ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට රාජ්‍ය අරමුදල් යටතේ ප්‍රශ්නය A1 පිළිතුර, මහරගම බහුමහල් රථකාල සංවර්ධනයට මිලියන 84.21, මහරගම බහුමහල් රථකාල සංවර්ධනය අධියර 2 මිලියන 200යි, භාරගම මස්නැවුතුම් පොළ භූමිය සංවර්ධනය මිලියන 3.61යි මහරගම යෝජිත බස්නැවුතුම් පොළ සංවර්ධනය අධිකාර 2 මිලියන 25.48යි නාවින්න ක්‍රීඩා පිටිය සංවර්ධන අධිකාර 1 මිලියන 21.43යි කොට්ටාව බස්නැවුතුම් පොළ භූමිය සංවර්ධනය මිලියන 10.16යි මාකුඹුර අන්තර්හොමාරු පිවිසුම් මාර්ගයේ අධිකාර 1 මිලියන 14.5යි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රේකී උද්‍යානයේ මිලියන 100යි මාකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘති අතුලත් මාර්ග සංවර්ධනයේ මිලියන 300යි නාවින ක්‍රීඩා පිටිය සංවර්ධනයේ අධිකාර 2 මිලියන 125යි මහරගම බහුමහල් රථකාර සංවර්ධනයේ අධිකාර 3 මිලියන 120යි මාකුඹුර අන්තර්හොමාරුව මිලියන 350යි එවැගේම මාදිවල දකුණු ජල ප්‍රවාහන සැලැස්ම මිලියන 15යි දැනට වැය කොට ඇති මුදල් මෙසේයි මහරගම බහුමහල් රථකාර සංවර්ධනයේ අධිකාර 1 මිලියන 84.21යි මහරගම බහුමහල් රථකාර සංවර්ධනයේ අධිකාර 2 මිලියන 200යි මහරගම බස් නැවතුම් පොළ භූමිය සංවර්ධනයේ මිලියන 3.61යි මහරගම යෝජිත බස් නැවතුම් පොළ සංවර්ධනයේ අධිකාර 2 25.48යි නාවින ක්‍රීඩා පිටියේ සංවර්ධනයේ අධිකාර 1 21.43යි මිලියන කොට්ටාව බස් නැවතුම් පොළ භූමිය සංවර්ධනයේ මිලියන 10.16යි මාකුඹුර අන්තර්හොමාරු පිවිසුම් මාර්ගයේ අධිකාර 1 මිලියන 14.5යි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රේකී උද්‍යානයේ ඉදිකිරීම මිලියන 100යි මාදිවල දකුණු ජල ප්‍රවාහන සැලැස්ම මිලියන 5.75යි දෙවෙනි තුන්වෙනි එක පිළිතුර නැත හතරවෙනි එක අදාළ නොවේ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන පස්වෙනි එක සඳහා මෙසේය මහරගම බහුමහල් රථකාර සංවර්ධනයේ අධිකාර 1 මිලියන 84.1යි මහරගම බහුමහල් රථකාර සංවර්ධනයේ අධිකාර 2 මිලියන 200යි මහරගම බස් නැවතුම් පොළ භූමිය සංවර්ධනයේ මිලියන 3.61යි මහරගම යෝජිත බස් නැවතුම් පොළ සංවර්ධනයේ අධිකාර 2 මිලියන 25.48යි නාවින ක්‍රීඩා පිටිය සංවර්ධනයේ අධිකාර 1 මිලියන 21.43යි කොට්ටාව බස් නැවතුම් පොළ භූමිය සංවර්ධනයේ මිලියන 10.16යි මාකුඹුර අන්තර්හොමාරු පිවිසුම් මාර්ගයේ අධිකාර 1 මිලියන 14.5යි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රේකී උද්‍යානයේ මිලියන 100යි මාකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතිය තුළත් මාර්ග සංවර්ධනයේ මිලියන 300යි නාවින ක්‍රීඩා පිටිය සංවර්ධනයේ මිලියන 125යි මහරගම බහුමහල් රථකාර සංවර්ධනයේ අධිකාර 3 මිලියන 120යි මාකුඹුර අන්තර්හොමාරුව මිලියන 350යි මාදිවල ජල ප්‍රවාහන සැලැස්ම මිලියන 15යි ප්‍රශ්නේ ඈ අදාළ නොවේ
ගරු ඇමතුමනි දැන් මේ ආරම්භ කරලා තියෙන වැඩසටහන් දැන් මෙගාපොලිස් අමාත්‍යාංශ යටතේ දැන් අපේ රජය පත් වෙලා අවුරුදු 2කට වැඩි ඒ නිසා මේ ඔබතුමා සෑහීමකට පත්වනවද පහුගිය ආයවැයෙන් මේ මේ වැඩ කටයුතු ටික දියුණු කරන්න ලබා දුන් අරමුදල් පිළිබඳව සෑහීමකට පත්වනවද ඒකම ඉදිරි වර්ෂයේදී සැලකිය යුතු මුදලක් ලැබිලා තියෙනවද මොකද මේ බස් දායර සංවර්ධනය කරන්න නැතුව රටේ ආර්ථිකය දියුණු කරන්නත් බෑ රටේ ජන ජීවිතය දියුණු කරන්නත් බෑ ඉතින් ඒක පිළිබඳව ඔබතුමා සෑහීමකට පත්වනවද
ඇත්තටම අපි මේ පිළිබඳව ඉල්ලීම් කීපයක් කරා අපිට මං කලින් කෝවාගේ නීත්‍යානුකූල ප්‍රශ්නයක් ආවා මහානගර අධිකාරිය පිහිටවෙපු නැති එක ගැන නීත්‍යානුකූලව දැන් අපිට වෙනත් අමාත්‍යාංශ හරහා තමයි ක්‍රියා කරන්න වෙලා තියෙන්නේ ඉතින් පසුගිය මේ 2017 වසරේ මහානගර සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙච්ච අරමුදල් ගැන අපි සෑහීමටපත් වෙලා නැහැ නමුත් මේ අයවැයෙන් අපිට ලබන වසර සඳහා අරමුදල් සම්පාදනය වෙලා තියෙනවා ඒ අනුව අපි ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා
දෙවෙනි ප්‍රශ්නේ කලින් කියන්න ඕනේ දැන් මම විශ්වාස කරනවා එහෙම මුදල් ලැබිලා කොළඹ දිස්ත්‍රික්කය තව තුදුරට සංවර්ධනය කරන්න තියෙන අවශ්‍යතාව ඉෂ්ට කරන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඒකම දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි මේ මේ ප්‍රශ්නෙටම අදාළ නොවුනත් කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ප්‍රශ්නයක් මම මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ නිවාස ඒකක 380කින් යුක්ත මහල් නිවාස ව්‍යාපෘතියක් කොළොන්නාවේ හදලා ඒ කසල කන්දෙන් මිය ගිය අයකටත් අවතැන් වූ අයටත් ඉතුරු නිවාස සියල්ලම ලබා දීම පිළිබඳවත් ඒ නිසාම ඒකම මේ අපි පෞගේ වසරේ ගම් වතුර ආව කොළොන්නාවට පවුල් 27000ක් එකකින් යට වුණා විශේෂයෙන්ම අපි රජයට වජිර අභිවද නැමැතුමාට ස්තුතිවන්ත වෙනවා පෞගේ දවස් ටික අපි තුන්වෙනි වටේ රුපියල් මිලියන 2000ක් අපි කොළොන්නාවේ ජනතාවට රජය ලබා දුන්නා මේක අබද්ද කට්ටිය හිනා වුණා ජාතික රක්ෂණය බාර කර අරමුදල ගේනකොට නමුත් දැන් හැමෝටම ලක්ෂ ගණන් දීලා තියෙනවා ඒකම වජිරැමතුමාගේ මම ඉල්ලීමක් කරනවා ඒකේ තක්සේරුවේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඒකට මේ අභියාචනාවට අවස්ථාව දීලා සාධාරණ කරන්න කියලා දැන් ගම් වතුර පාලනය කරන්න වන්දි දෙන එක හොඳයි හැබැයි වන්දි දෙනවාට වඩා මේ කැලණි ගඟේ ගම් වතුර පාලනය කරන්න ඔබතුමාගේ අමාත්‍යාංශය ගන්න පියවර මොකද්ද ඒකම දැන් ඊයේ අයවැය මිලියන 400ක් වෙන් කරලා තියෙනවා මම දැක්කා මේ ගල්වැටිය දාන්න එහෙම නිශ්චිත වැඩපිළිවෙළක් තියෙනවද ගරු ඇමතුමා
පැහැදිලිව මේ 2016 මැයි මාසයේ ඇතිවෙච්ච මේ ගම් වතුර අවස්ථාවේදී මේ කැලණි ගඟේ ගම් වතුර පාලනය පිළිබඳ අපි පැහැදිලි සැලැස්මක් මුදල අමාත්‍යාංශයට ඒ වගේම සැලසුම් කටයුතු අමාත්‍යාංශයට ඉදිරිපත් කළා ඇත්තටම දැනට හංවැල්ල බියගම කොළොන්නාව කඩුවෙල පාලියගොඩ වත්තල ආදී ප්‍රදේශවල නාගරික පවුල් ලක්ෂයක් මේ ගංවතුර ප්‍රශ්නයට මුහුණ දෙනවා සෑම වසරකම ඒ නිසා ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන මේ සංවර්ධනය කළ යුතුයි ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා ලෝකයේ සෑම ප්‍රධාන නගරයක්ම කිසියම් ගංගරා ද්‍රෝණියක් ආශ්‍රිතවයි සංවර්ධනය වුණේ ඒ නිසා කැලණි ගඟ ගංවතුර පාලනයට ජල සැපයීමට ඒ වගේම වැඩි ජලය වියලි කලාපයට ගෙන යාමට හා ප්‍රවාහන ක්‍රියාවලියක් එක්ක එකට එකතු වෙච්ච බහුවිධ සංවර්ධන ක්‍රියාදාමයක් යොදවන්න කියලා ඒ පිළිබඳව දැන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව හා අදාළ ආයතනයක කතා කළා ඒ පිළිබඳව දැන් සාක්ෂ්‍යතා අධ්‍යයනයක් සිදු කරන්න නියමිතයි ඉන් පස්සේ අපි ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම සියලුම දෙනා මතක තබා ගත යුතුයි බ්‍රිතාන්‍ය සමයේ තනපු වේලි දෙකකින් තමයි කොළඹ නගරයත් කැලණි ප්‍රදේශයත් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒකට දැන් අවුරුදු 100කට වැඩි. ඒ නිසා ඊළඟ ගංවතුරකින් මේ පාර්ලිමේන්තුවත් සම්පූර්ණයෙන්ම යටවීමට නියමිතයි. අපි මේ ආරක්ෂා කරේ නැත්නම් අඹතලේ ඒ වේල් මම ගරු කතානායකතුමාගේ තවදානට යොමු කරනවා අපි බොහොම අපහසුවෙන් ගියවර බේරගත්තේ වේල පිපිරීම නැතරවීම. ඒ නිසා රජයේ ප්‍රබල අවධානය යොමු යුතුයි මොකද මේ දේශගුණික විපර්යාස යටතේ ඉදිරි කාලයේදී අපිට හදිසි තව විශාල පරිමාණයේ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයේ ඉක්මවා ගිය. එවැනි තත්ත්වයකදී කොළඹ නගරයට නාගලම් වීදියේ වේල්ලෙන් අනතුරක් තියෙනවා ඒ වගේම මේ ප්‍රදේශයට අඹතලේ වේල්ල පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා හාවර්ඩ් බන්ට් එක පිළිබඳ ගැටලුවක් තියෙනවා මේ ගැන වහාම අවධානය යොමු කළ ක්‍රියා නොකළොත් විශාල ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඒ ගැන අපි රජයේ අවධානය යොමු කළා තියෙනවා.
මේ බොහොම ස්තුතියි ඊළඟ ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා අශෝක ප්‍රියන්ත මැතිතුමා ඔබතුමා ඔව්
වලින් කැලණි ගඟට අපද්‍රව්‍ය මුදාහැරීම පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඔබතුමා ඉල්ලා සිටින මොකද දැනටමත් සීමාව ඉක්මවල ගිහිල්ලේ ඒ එතන දූෂණ මේ පරිසර දූෂණ සිදුවෙමින් පවතිනවා ඒක ඇත්තටම නගර සභාවට නෙවෙයි කරන්න පුළුවන් ප්‍රාදේශීය සභාවට නෙවෙයි කරන්න පුළුවන් UDA එකටයි මේ පහත්බිම් ගොඩ කිරීම අධිකාරිය
ඔබතුමා ඒක ඇත්තටම මධ්‍යම කාරක මධ්‍යම පරිසර අධිකාරියේ වකීමක් අපි ඒගොල්ලන්ට ඒක යොමු කරලා තිනවා ඒ ගඟ පවිත්‍ර ගංගා වැඩපිළිවෙළට ඒක ගැන අවධානය
යොමු කරලා බොහොම චුටි ගාර ඔබතුමා ගාර අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමනි
කෘෂිකර්ම ඇමැත්තුමයි රාජ්‍ය ඇමැත්තුමයි නැතත් පිළිතුර වෙලා තියෙනවා ආ එක 1,39,32,765.71 ආ දෙක කෘෂිකර්ම අමාත්‍යාංශ විසින් මෙම ගොඩනැගිල්ලේ අදාළ විදුලි බිල් ගෙවා ඇත්තේ එහි කාර්යාල පහසුකම් සකස් කිරීම ආරම්භ කළ 2017 මාර්තු සිටය 2017 මාර්තු සිට මැයි මස දක්වා වූ එම විදුලි බිල රුපියල් 449,033,896.58 ආ අදාළ නොවේ.
ඔබතුමා උත්තරයක් දෙනවද මේ
දෙන්න පුළුවන් කන්න දෙන්න නැත්නම් යොමු කරන්න.
ආන්න.
ඔව් දැන් මම ඇහුවේ 2016 අප්‍රේල් මාසේ ඉඳන් 2017 මැයි මාසේ දක්වා ඒ කියන්නේ අවුරුද්දයි මාසයකටම කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගියපු ගොඩනැගිල්ලට ගිහිල්ලා තියෙන්නේ 139යි විදුලි බිල. හැබැයි ඔබතුමාට පේනවා ඇති 2017 මාර්තු අප්‍රේල් මැයි ඒ මාස 3ට අලුත් ගොඩනැගිල්ලට ගෙවලා තියෙනවා රුපියල් 149ක් අරකට ගෙවන්නට අමතරව පාවිච්චි නොකර දැන් මේ ගොඩනැගිල්ලත් වහලා තිබුණා අවුරුදුකමාරක් විතර. ඔව්.
අවිචේර ගන්න ඉස්සෙල්ලා ඒ තත්ත්වය සකස් කරගන්න කටයුතු කරලා තිබෙනවා. වෙනස්කම් ආදී ඇතුලේ කරන්න ඒවට කාලයක් ගත වුණා.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා.
අමතුමා දැන් ගොඩනැගිල්ල බාර දෙනකොට ඒ සියලු කටයුතු අවසන් කළ නේද අයිතිකරුවා රජයට ඒක බාර දෙන්න ඕන. එහෙම නැත්නම් ඒකට අපි ගෙවලා හරියන්නේ නැහැ නේ.
මමත්
මම ඒක අදාළ අමාත්‍යාංශනේ නමුත් මේ මම දන්න තරමින් කාර්යාලයේ අදාළ ඒ වෙනස්කම් එහෙම ඒ කාර්යාලයට ගැළපෙන විදිහට සකස් කර ගැනීමේ කටයුතු කරලා තිබෙනවා. වෙන් කර ගැනීම එහෙම
හොඳයි. හොඳයි බොහොම ස්තුතියි ගරු කනක හෙරත් මැතිතුමා ගරු සුදේශ කටයුතු මැතිතුමාගේ ඇතීමට ගරු අනුර සිද්නි ජයරත්න මැතිතුමා මහනගර සැලසුම් සම්පාදන මැතිතුමාගේ ඇතීමට ගරු රෝහිණි කුමාර විජේරත්න මහත්මිය ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි හැබැයි මට මේකට අග්‍රාමාත්‍යතුමාගෙම පිළිතුර ඕනේ මොකද මෙවැනි ප්‍රශ්නයක් ලග්ගල මැතිවරණ කොට්ටාෂයේ මොරගහකන්ද සහ කළුගඟ ව්‍යාපෘතිය යටතේ සිද්ධ වුණා ඒ දේ නැවත වතාවක් දඹුල්ල ගලේ වෙල ප්‍රදේශවලට වෙන්න ඉඩ දෙන්න බෑ ඒ අසාධාරණේ වළක්වා ගන්නට ඕන නිසා මේක මට ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අහන අවස්ථාවේ බ්‍රහස්පතින්දා දවසක දාලා දෙන්න කියලා
මම ඒක වෙනම ඔබතුමේ නැවතත් ඉල්ලීමක් කරන්න ඕනේ මේ විදිහට
හොඳයි
බොහොම ස්තුතියි ගරු චාල්ස් නිර්මනාද මැතිතුමා ගරු උසස් අධ්‍යාපන මහාමාර්ග මැතිතුමාගේ ඇසීමට
Honorable Speaker, A1, if it is proved that a certain student has entered the university through such a deed, action will be taken to cancel his studentship. Similarly, if the situation is recorded at the selection period for universities, he would not be selected to the university. A2, in order to prevent opportunity for such deeds, the University Grants Commission properly examines the information included in the application of a student. If the details mentioned in the application are not sufficient to decide the district to be considered for university entrance, further details get forwarded by the respective school, the election commissioner's office, the Gram and Ildari office and the district to be considered for university entrance is accurately identified. A3, when changing of the selected university or changing the courses occurred on the vacancies created after the selection to universities, the same order which applied for admission is followed. Then, likewise, taking of necessary measures to prevent students from other districts entering into schools in districts with low cutoff marks and apply for university entrance. And if it is revealed somehow regarding the schools which supported such fraudulent deeds, taking of proper action against such schools should be done by the Ministry of Education.
Honourable Member.
கேள்வி கேட்க முதலாவது கேள்வி கௌரவ அமைச்சர் அவர்களே மன்னார் மாவட்டத்தில் மருத்துவ பீட அனுமதியை முன்னிறுத்தி வெளி மாவட்டங்களிலிருந்து பல மாணவர்கள் மன்னார் மாவட்டத்தில் பதிவுகளை மட்டும் மேற்கொண்டு விட்டு பிற மாவட்டங்களில் குறிப்பாக புத்தளம் கண்டி கொழும்பு போன்ற கல்வி வளம் அதிகரித்த மாவட்டங்களில் கல்வி கற்றுவிட்டு அங்கு வந்து பரீட்சை எழுதி தங்களுடைய பல்கலைக்கழக அனுமதிக்கு செல்கிறார்கள் இதற்கு அந்த அவர்கள் அங்கு படிக்காவிட்டாலும் அந்த பதிவுகளை மேற்கொள்ளக்கூடிய வசதிகளை அங்குள்ள பாடசாலை அதிபர்கள் செய்கிறார்கள் அதான் மிக முக்கியமான விடயம் சட்டங்கள் சரியாக இருந்தாலும் அதை அதிகாரிகள் சரியான முறையில் நடைமுறைப்படுத்துவதில்லை குறிப்பாக 2017 ஆகஸ்ட் மாதம் நடந்த பரீட்சையில் மன்னார் மடுவலயத்தைச் சேர்ந்த பெரிய மடு பாடசாலையில் 6 மாணவர்கள் வெளி மாவட்டத்தில் இருந்து வந்து அங்கு பரீட்சை எழுதியிருக்கிறார்கள் அவர்கள் ஓயல் பரீட்சை அங்கு எழுதவில்லை மன்னார் மாவட்டத்திற்கு எந்த விதமான ஒரு சம்பந்தம் இல்லாத ஆட்கள் அது தொடர்பாக நான் தங்களுக்கு கடிதம் அனுப்பியிருக்கின்றேன் இது தொடர்பான விசாரணையை நடத்த வேண்டும் வெளி மாவட்டங்களிலிருந்து வருகின்ற மாணவர்களை கட்டுப்படுத்துவதற்கு ஒரு பொறிமுறையை உருவாக்க வேண்டும் சட்டங்கள் இருந்தாலும் அதிகாரிகளினுடைய நடவடிக்கையால் அது மாணவர்களுடைய அந்த குறிப்பிட்ட மாணவர்களுடைய கல்வி பல்கலைக்கழக அனுமதி பாதிக்கப்படுகிறது
Honorable Minister.
Honorable Speaker, if you are to enter the university from a particular district, you have to enroll 3 years before in their school. You can't enroll today and sit for the A-level the next year. 3 years before the A-level, you have to enroll in their school. So this is a principal who certifies that a particular student studied for 3 years in the school before sitting for the A-level examination, and that information is verified by the Grama Sevaka, the Pradeshiya Lekap, and the Elections Commission.
Okay.
But if the honourable minister, if the honourable member of parliament has any information about fraudulent activities, if he gives it to me in writing, I can hold an inquiry.
Okay, that's fine. Yeah. Honourable member.
Orang awam cerita kali, nihal kurip putat itu boleh. Ia muda orang kali irka bandam. An awal kali ke iranda orang kali padi birik kerade. Iranda an tadawai. Second saya awal kali ekcaya malah tembok. Awal kali muda orang putih ayer. Agaknya awal kali muda orang putih padi birik matte make kondo boto. Bera pada sahle kali bera mawatang kali kalbi khatte birte bande alat tembok. Iranda an tadawai awal kali parit cerita tembok. Awal kali muda orang putih ayer. Ipuri awal suni leda nangga adika mager kerade.
Honourable Minister.
It is not possible to study in one district and sit for the A-level from another district. As I said earlier, sir, you have to be in the school for 3 years before the A-level exam. It's not possible. But if you have any information, I will hold an inquiry. Yeah, yeah. It's not possible.
Honourable Member, then if you have any information, please pass on to the Minister. Yeah, please. That'll save the time. Garu Mailvanagaram Tilakaraja Mathuma. Sujesh Kadri, I mean to make a seam at it.
Not kicking this one, I don't know. Prastanke, Gulani?
Oh, Antimega. Ana, Prastan the Pahalo.
Prastanatino, the
Prast Pahalo.
Prastan Pahalo. Ayaneka, oh, Ayanedeka, Mataman Lanumenti Labagan, even the Kati to Kermin Pavati, Ayanituna Nether. Ayahnya hatra amatnya mana anu meti lembi main pasua, ema yojana uk kreatma kawan bentar, ayah na dalanui.
Kauru amacara berkhle, ini nurliya mawatat tin pradesa sel henggalin adhiri putor bana, inadu pirerani munway tte kete tte, urubaranggal ke mela agrede, pradesa sabeghalin adhiri pum emadu kori ke kepu urubagdi nirevette patulun nilaiin. Pradesa sehelanggal adhiri ke padaa debatte mulu nuwarliya mawatet makhlukum adipadei rasa sebikhle petrukolvadil palveri sikalgalir kum. Inewe yen inda amecherway patrette samarpipadir kum nuwarliya mawatetin pradesa sehelanggal adhiri padir kum ittenei thamada meetpadikin deden badei ina sabikariya teramudima.
Garu katanae ketu mani atwasing mantri tu mai dripat karna karni atte. Ekor perdana hitu tamai menteri tu mani dedas hati tamai langkahnya awasan watak itu sima nirnya gaset kalla pilihan agen tibeti. Ida pasi dedas dola he sima nirnya kabitua pat kalla tibedawa. E kabitua pat kalla dedas dah hatre awasan kalla tibenawa. Dedas pahalwi mamishebar ameti unam pasi matamika genala duna gaset kara nakiela. Itu orang me garu kata anak itu mni itu pasu mama saha api langkawi bilat pun warta anu udah arnai kerja gampah wajib district yang gatot jana gahani wedi bilat ibe nawa evagi emak gram seva kotas idda saisi gan kerasan pramanya akti be nawa hebei eki gram seva kotas wisak pitera adu kallat ibe nawa udah arnai gampah itu nureliye gatta hamma. Nuril itu yang perdana perasnya, api dana tak kabinet mandat itu diperkatakan suudan angkal latih benny. Dana tak pradesi lekam kota sa pahai, api pradesi lekam kota sa dahaya khati itu didas dolahe ke sa angkal latih benawa. Nuril itu district ke itu benawa arta ab api dana tak saudar naik gel pilihan tih benawa. Ia nu dana tak kabinet mandat itu diperkatakan khati tu kerjanya nawa. Ikan perdana hitu elat tih benny langkawi sima nirne kerana awasta abedi. किसी में देशपालन पक्षवल मतयक कार्यनात्मक हैं, सिविल संविधान वालों मतयक कार्यनात्मक हैं, समाहर दिशिक वाले, अबे नोरेलिया दिशिके गत्ता हम अंबगंबुआ गेता ना, इताम दुष्कर स्थान या, जानताव कालिंदाव सेविल ना विहार स्थाने नवतिला तमाई प्रादेशिले कम कोट्टा से जानताव हम बेन, इन्सान
Orang-orang yang anda badilik nanti, iranda podo, இருந்தபோதும் இதை பற்றி நாங்கள் மேலும் விளக்க வேண்டி இருக்கிறது. நீங்கள் சொன்னது போல நுவர்லியா மாவட்டத்தின் கிராம சேவர்களின் எண்ணிக்கையும் கூட அசமநிலையிலே இருக்கிறது. சரிசமமான நிலையில் அங்கே பிரிக்கப்பட்டிருக்கவில்லை. ஹங்குராங்கத்து பிரதேச செயலகத்தில் உட்பட்ட பிரதேச கிராம சேவர்களின் எண்ணிக்கை 131 இருக்கின்ற பொழுது அங்குள்ள சனத்தொகை 83,000. அதே நேரம் 230,000 சனத்தொகை இருக்கக்கூடிய அம்பகம பிரதேசத்தில் 67 கிராம சேவர் பிரிவுகள் தான் இருக்கின்றது. எனவே நாங்கள் பிரதேச சபைகளை பிரித்து கோருகின்ற போதும் கூட இந்த கிராம சேவர் பிரிவுகளில் இப்போதைக்கு மாற்றம் செய்ய தேவையில்லை அல்லது வட்டார முறையில் மாற்றம் செய்ய தேவையில்லை என்ற உடன்பாட்டு அடிப்படையில் தான் பிரதேச சபைகளை பிரித்துக் கொண்டுள்ளோம். எனவே பிரதேச சபைகள் என்பது மக்கள் பிரதிநிதிகள் வைக்கக்கூடிய அங்கே வைக்கக்கூடிய இடம்தான். எனவே அதனூடாக சேவைகளை எவ்வாறு பெற்றுக்கொள்ள முடியாது அரசு சேவைகளை. எனவே இந்த அரசு சேவைகளை நிர்வாக ரீதியாக பெற்றுக்கொள்வதற்கு உறுதியான திகதி உண்டு. இதே பதிலைத்தான் நாங்கள் ஏற்கனவே உங்களது நான் பிரேரணை சமர்ப்பித்த போதும் கூட உங்களிடமிருந்து பெற்றுக்கொண்டிருந்த எல்லை மீள் நிர்ணயம் சம்பந்தமாகவும் அது தொடர்பாக இருக்கக்கூடிய பிரச்சனைகளை. எனவே தொடர்ச்சியாகவும் அதே காரணங்களை நாங்கள் கொண்டு செல்ல முடியாத நிலை ஏற்படும். பிரதேச சபை இருக்கின்ற நிலையில் பிரதேச செயலகம் இல்லாத போது எனவே அமைச்சரவை பத்திரம் சமர்ப்பிக்கப்படும் உறுதியான திகதியையும் எப்போது இது நிறைவேற்றப்படும் என்பதையும் என மாவட்ட செயலாளர் கூட உத்தியோகபூர்வமான பத்திரங்களை உங்களுக்கு சமர்ப்பித்திருக்கிறார். நாங்களும் உங்களோடு வந்து மாவட்ட செயலாளரோடு அந்த விடயத்தை கலந்துரையாடி இருந்தோம். எனவே மாவட்ட செயலாளரும் அங்குள்ள அரசியல் கட்சிகளும் சிவில் சமூகங்களும் நுவர்லியா மாவட்டத்தை பொறுத்தவரையில் ஒன்றுபட்டு வழங்கியிருக்கக்கூடிய இந்த கோரிக்கை எத்தகைய காலப்பகுதியில் குறிப்பாக எதிர்வரும் பிரதேச சபை அமைகின்ற பட்சத்தில் ஒரு சிக்கலை உருவாக்கும். எனவே எத்தகைய கால இடைவெளியில் இந்த பிரதேச செயலக அதிகரிப்பு விடயத்தை பெற்றுக் கொடுப்பீர்கள் என்கின்ற உறுதிப்பாட்டை நான் இந்த சபையில் கோர விரும்புகிறேன்.
ඇත්තවසෙන් මන්ත්‍රීතුමනි ප්‍රධාන ප්‍රශ්නයක් තිබුණා අපිට මේ ගැන තීරණය ගන්න ගියාම පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණයත් මේ අවස්ථාවේ සිදු වෙමින් තිබුණා. එතකොට පළාත් පාලන මැතිවරණයට හා සමගාමීව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හැටියට දිස්ත්‍රික්ක සහ ග්‍රාම සේවා සම් වෙනස් කිරීමේ අයිතිවාසිකම අපේ අමාත්‍යාංශය තුලයි තිබෙන්නේ. එතකොට අපි ඒටත් බාධාවක් නොවන පරිදි තමයි මේ කටයුතු දැනට අපි මෙහෙවමින් තිබුණේ. හඟුරංකේත කියවු ප්‍රශ්නය සහ ඔබතුමාලා අදහස් යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක් කරන්න කියලා. හැබැයි ඒක අපිට පිළිගන්න බෑ. හේතුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනගහනය 106ක් නම් ග්‍රාම සේවා සම් 700 ගානකට ආසන්න ප්‍රමාණයක් නම් ලංකාවේ අනිත් දිස්ත්‍රික්කත් එක්ක සමගාමීව තමයි අපි ඒක බලන්නේ. එතකොට භූගෝලීය වශයෙන් පිහිටීමේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක උපරිම අවම කරන විදිහට තමයි අපි හඟුරංකේත සහ අනෙක් ප්‍රදේශات තීරණය කළ තිබෙන්නේ.
හොඳයි. බොම සුත්‍රි දෙවැනි වටය ගරු පද්ම විජේශාන්ත ගුණසේකර මැතිතුමා ස්වදේශ කටයුතු මැතිතුමා තුමාගේ විපක්ෂයේ ප්‍රශ්නයක් අහනවද?
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
සභාගත
කරනවා. ඊළඟ පාඩේ තුන්වෙනි පද්ම ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා
මම ප්‍රශ්නය අහනවා.
ඔබතුමා සභාගත කරනවද?
මම හිටපු නිසා පොඩ්ඩක් ඔබතුමා
සාමාන්‍යයෙන් අපි අර දෙවැනි වටේ ගරු මන්ත්‍රීතුමා හැමෝට පොඩ්ඩක් ප්‍රශ්නයක් කරනවා ඒක සභාගත කරන්න වෙනවා. ඔව්. අපි මේකයි අපි
විනාඩි කීපේ
පමණයි. ඒක නෑ මම දන්නවා අපි මේක මෙහෙම වුණොත් එහෙම කරදරයක් වෙන තරම අමනාප වෙන්න එපා. අර මේ ස්ථාවර නියෝග ගන්න ප්‍රශ්නයක් තියෙනවා ඒකයි.
එහෙනම් සභාගත කරන්න.
සභාගත කරන්න. අමනාප වෙන්න එපා ගරු මන්ත්‍රීතුමා. හත ගරු සල්මන් මැතිතුමා අධිකරණ ඇමතිතුමෙන් ඇසීමට.
අහනවා.
ආසියා කල්ලිලෝ.
නමේ අශෝක ප්‍රියන්ත මැතිතුමා.
සභාගත කරනවා.
11 කනක හෙරත් මැතිතුමා විපක්ෂයේ ප්‍රශ්නයක්
බන්දුල ගුණවර්ධන මැතිතුමා අහන්න නැත්නම් අහනවා. මම අහනවා.
ඒක ඒකලන්ට අවස්ථාව දෙන්න ඉතින්.
සභාගත කරනවා කතා නැතුව. සභාගත කරනවා.
හරි හරි. 12 මම සොජේසිය මැතිතුමා
සභාගත කරනවා කතා නැතුව.
12 සිඩ්නි ජයරත්න මැතිතුමා
අහනවා.
සභාගත කරනවා.
හොඳයි. ඊළඟට ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා ගරු එම් එස් තෞෆික් මැතිතුමා 50 කෙනුපතක් ඉදිරිපත් කිරීම.
හොනරබල් ස්පීකර් ඓ ප්‍රසන්දි ජේ ශ්‍රී රංගා ෆවුන්ඩේෂන් ඉන්කෝපරේෂන් බිල්. තැන්ක්ස්.
යෝජනාව ස්ථිර කළ යුතුයි.
මම යෝජනාව ස්ථිර කරනවා.
මිසුති point of order
අවුරුදු දෙක තුනකට කලින් ඉදිරිපත් කරපු ඒවා තාම සම්මත වෙලා නැහැ ගරු කතානායකතුමනි. අධිකරණ මම හිටපු අධිකරණ ඇමතියන් ඇහුවා ඒවා සම්මත කරන්නේ නැහැ කිව්වා 50ක් වැඩි කියලා. ඉතින් මේකේ මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. 50 සම්මත වෙන්නේ නැත්නම් ඒවා ඉදිරිපත් නොකර ඉන්න ඕනේ. දැන් අවුරුදු 3ක විතර ගොඩ ගැහිලා තියෙනවා. මගේ ඉදිරිපත් කළා අවුරුදු 2කට වැඩි.
හුඟක් ඒවා තියෙනවා. මට මුලදි ලැබි මේ හදිසි පනත් ඉන්ද තාවකාලික අත්තිටුවයි කියල මං
ගරු කතන හිටපු ගරු අධික නැමතුමක් මේ පනත් වැඩි කියල හින්න මේ වැඩක් නෑ කිය නිකම් පනත් ගේනවා කියල ඒක කරන්න කියලා කිව්.
මං අද අධික නැමිතුමගේ කතා කරලා මත් කියර මුගක් හුඟක් මේ සම්බන්ධයෙන් අපිට කියලා තියෙනවා.
අවුරු තුනකට වැඩි කර
නෑ මගෙත් තියෙනවා තුනේම පරණ එක. හොඳයි. ඔව් ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මම පාර්ලිමේන්තුවට නාග මන්ත්‍රීවරයෙක් විදිහට ආවිල්ලා පෞද්ගලික මන්ත්‍රී පනතක් 2010 ඉදිරිපත් කරා. මම ඉදිරිපත් කරාට පස්සේ සති තුනකට විතර පස්සේ තමයි තාරුණයට හිටක් පනත ආවේ. හැබැයි ඒක මේකේ බැලුවොත් වාර්තාමය සභාවේ මේ පාර්ලිමේන්තුවේ පෙනෙයි තාරුණයට හිටක් පනත මාස 3ක් යන කලින් සියල්ල සම්මත වුණා. නමුත් අපේ පනත අවුරුදු 7ක් ගිහිල්ලා තාම ඇවිල්ලා නැහැ. ඒතකොට මම ආන්නේ තාරුණයට හිටකටයි අපිටයි දෙවිදියකට සැලකුවේ.
මම අවධානය යොමු කරන්න ගරු මන්ත්‍රීතුමා.
ඔයක තමයි.
අපි කතා කරමු මිතුටි.